ඔබ SBS සිංහල ගුවන්විදිලිය සමකෙන්
SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වන ප්‍රවෘත්ති සැනින් සමීප කරයි.
දැනෙමනම් අපේ සූදානම සිකුරාද දවසේ ඔබ වෙත සමීප කරන ලෝකයේ තතුවිත්ති පිළිබඳව සමාලෝචනයේ දින අලුත්තරතුර ඔබට සමීප කරන ලෝ වටා විදේශ විත්ති සමාලෝචනය ආරම්භ කරන්නට සුපුරුදු විදිහටම දැන් මේ තොරතුරු සමාලෝචනයේ සූදානමින් සිටිනවා ප්‍රංශ ප්‍රවෘත්ති සේවයෙන් ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානියා විදිහට මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා. අමල් ආයුබෝවන්.
ආයුබෝවන් දිලෘක්ෂි.
අපි සුපුරුදු විදිහට කොරෝනා වෛරසය හා සම්බන්ධ ලෝක තත්ත්වයෙන් කතාව ආරම්භ කරමු. අද විශේෂිත දවසක් කියලා අපිට ආරංචි වෙනවා. විශේෂයෙන්ම කොරෝනා වෛරසයේ වසංගතයක් විදිහට ලෝකය හඳුනා ගැනීම පිළිබඳව කතා බහ කරද්දී අද විශේෂිත දවසක් නේද අමල්?
ඔව් දිලෘක්ෂි, මේ මාර්තු මාසේ 11 වෙනිදා, ඒ කියන්නේ හරියටම අදට මාස 6කට කලින් තමයි ලෝක සෞඛ්‍ය සංවිධානය කොරෝනා වෛරසය ලෝකයටම වසංගත ජාත්‍යන්තර වසංගතයක් හැටියට නම් කරේ. මේ පෞගිය මාස 6ට මිලියන 27කට වැඩි පිරිසක් මේ රෝගය ආසාදනය වෙලා තියෙනවා. ලක්ෂ 9කට වැඩි පිරිසක් මේ රෝගයෙන් ජීවිතක්ෂයට පත් වෙලා තියෙනවා. අපි මුලින් බැලුවොත් සුළුවට මේ රෝගය පටන් ගත්තේ, රෝගය පැතිරෙන පටන් ගත්තේ චීනයේ වුහාන් නගරේ. නමුත් මේ වෙනකොට චීනය දැන් ඒ රෝගය පැතිරීම පාලනය කරලා පෞගිය මාස කිහිපයකටම අලුත් රෝගීන් වාර්තා නොවන තත්ත්වයට පත් වෙලා තියෙනවා. නමුත් ඇමරිකා එක්සත් ජනපදයේ මේ වෙනකොට ලෝකයේ වැඩිම ආසාදිතයන් ඉන්න රට හැටියට මිලියන 6.3ක් මේ වෙනකොට ඇමරිකාවෙන් වාර්තා වෙලා තියෙනවා. ඒ එක්කම ලක්ෂ 2කට ආසන්න පිරිසක් ඇමරිකානු පුරවැසියන් මේ වෙනකොට ජීවිතක්ෂයට පත් වෙලා තියෙනවා. පහුගිය සතිය දිහා අපි බැලුවොත් අලුත්ම ප්‍රවණතාවය තමයි ශ්‍රී ලංකාවේ අසල්වාසී ඉන්දියාව මේ වෙනකොට දෙවන තැනට ඇවිල්ලා තියෙනවා. මිලියන 4.4ක ආසාදිතයන් සංඛ්‍යාවකුත්, ඒ වගේම මේ වෙනකොට 75,000කට අධික පිරිසක් මේ රෝගය නිසා ජීවිතක්ෂයට පත් වෙලා තියෙනවා. ඒ එක්කම බ්‍රසීලයේ 3 වන තැනට ගිහිල්ලා තියෙනවා මිලියන 4.1ක් එක්කලා. බ්‍රසීලයේ රෝගීන්ගේ සංඛ්‍යාව 3 වන තැන තිබුණට බ්‍රසීලයේ තමයි තවමත් දෙවන තැන ඉන්නේ. මරණ පැත්තෙන් බලපුවාම 128,000කට වැඩි පිරිසක් රෝගීන් ජීවිතක්ෂයට පත් වෙලා තියෙනවා.
ඔව්, දැන් අපි බොහෝ දෙනෙක් බලාගෙන ඉන්නේ මේ කොරෝනා වෛරසයේ මර්ධනය කළ හැකි එන්නතක් ලෝකයට හඳුන්වා දෙන තුරු විවිධ එන්නත් මේ වෙනකොට පරීක්ෂණ මට්ටමේ පවතිනවා. ඊයේ වෙනකොට අපිට තොරතුරු වාර්තා වුණා එන්නත් 163ක් මේ වෙනකොට ලෝකයේ විවිධ රටවල් වලින් අත්හදා බලමින් තියෙනවා කියලා. ඒ අතරිනුත් රටවල් කිහිපයක් ප්‍රමුඛයේ ඉන්නවා, මහා බ්‍රිතාන්‍යය, රුසියාව, චීනය සහ ඇමරිකා එක්සත් ජනපදය. ඊයේ වෙද්දී ටිකක් කනගාටුදායක ආරංචියක් අපිට දැනගන්නට ලැබුණා. මොකද මේ වෙනකොට ඕස්ට්‍රේලියානු රාජ්‍ය යම් කිසි එකඟතාවකට පැමිණලා තියෙනවා බ්‍රිතාන්‍ය ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සහ ඇස්ට්‍රසෙනිකා කියන ඖෂධීය සමාගම එක්ව සිදු කරන අත්හදා බලන ඒ එන්නත මෙරට ජනතාවට ලබා දෙන්න. නමුත් ඉතාමත්ම කනගාටුදායක විදිහට මේ එන්නතේ අත්හදා බැලීමේ අවසාන පියවර 4 වෙනි පියවරේදී පරීක්ෂණයට බඳුන් වුණු එක්තරා පුද්ගලයෙකුට හඳුනාගත නොහැකි ආකාරයෙන් සංකූලතා ඇති වෙන්නට පටන් ගත්තා. ඉතින් තාවකාලිකව මේ එන්නත මේ වෙනකොට පරීක්ෂණ කටයුතු අත්හිටවලා තියෙන්නේ. තවදුරටත් මේ එන්නත අපිට ලැබෙන කල්යය කියන තත්වයක් තමයි දැන් අපිට මේ අනුව හිතා ගන්න පුළුවන්කමක් තියෙන්නේ. අමල්, දැන් අනිකුත් එන්නත් පරීක්ෂණ පිළිබඳව කතා බහ කරද්දී අපිට මොනවද ලෝකයෙන් වාර්තාවෙන් අනිකුත් තොරතුරු?
දිලෘක්ෂි, මේ වෙනකොට ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කරලා තියෙනවා එන්නත් 35ක්, දැනට පරීක්ෂණ මට්ටමේ පවත්වන එන්නත් 35ක්, 1000ක් විතර පිරිසකට එන්නත ලබා දීලා ඒ කරන 3 වන පියවරේ ඒ පරීක්ෂණ කිරීම සඳහා අත්හදා බැලීම් කිරීම සඳහා දැන් අවසර දීලා තියෙනවා. එතකොට මේ 35 එක්කම තමයි අර ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය දිනු කර ඔවුන් විසින් නැති කරපු එන්නතත් ඒ 35ට ඇතුළත්. නමුත් දැන් ඒ ඔබ කිව්වා වගේම ඒ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ආරම්භ කරපු ඒ වැඩපිළිවෙල අත්හිටවලා තියෙනවා. නමුත් අනෙකුත් පරීක්ෂණ මේ වෙනකොට ඉදිරියට යනවා. නමුත් මෙතනදී දැන් තියෙන තත්ත්වය අනුව ලෝක සෞඛ්‍ය සංවිධානයත් විශ්වාස කරනවා බොහෝ විට එන අවුරුද්දේ මැද භාගයේ විතර වෙනකොට තමයි එන්නතක් ගැන දැන් බලාපොරොත්තුවක් තියන්න පුළුවන්.
දැන් මේ කොරෝනා වෛරස් එන්නත් පිළිබඳව කතා බහ කරද්දි මේ කාරණා රටවල් වල දේශපාලනයට කොයිතරම් දුරට බලපානවද කියන එක පිළිබඳව ඔබට අමුතුවෙන් සඳහන් කරන්නට අවශ්‍යතාවක් නැහැ. දැන් උදාහරණයක් විදිහට ඕස්ට්‍රේලියාවේ අගමැතිවරයා දැඩි බලාපොරොත්තුවක් සහිතව දැඩි විශ්වාසයකින් යුතුව ඔස්ට්‍රසෙනිකා සමාගම සහ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය මගින් අත්හදා බලමින් පවතින මේ එන්නත පිළිබඳව කතා බහ කළා. දැන් ඔහුටත් යම් චෝදනා එල්ල වෙමින් තියෙනවා මේ රටේ ජනතාවගෙන්. ඉතින් ඒ වගේ මේ දේශපාලනයට බලපාන කාරණාවක් දැන් කොරෝනා වෛරසය. ඇමරිකාව දිහාට හැරෙමු. ඇමරිකානු ජනාධිපතිවරණය නොවැම්බර් මාසයේ 3 වෙනිදා පවත්වන්න නියමිතයි. වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තමන්ගේ දෙවන වාරය සඳහා මේ තරගයට ඉදිරිපත් වෙනවා. ජනාධිපති වෙන්න නැවත වතාවක් මේ කොරෝනා වෛරසය ප්‍රහාර එල්ල කරමින් තියෙනවා ඇමරිකානු ජනාධිපතිවරණයේ ඩොනල්ඩ් ට්‍රම්ප්ට. මොකද මේ ඩොනල්ඩ් ට්‍රම්ප් යම් කිසි තොරතුරු වසන් කිරීමක් සිද්ධ කළා කියලා තමයි මේ සතිය වෙනකොට අපිට තොරතුරු වාර්තා වෙමින් තියෙන්නේ. මොකක්ද මේ හංගපු තොරතුරු ඩොනල්ඩ් ට්‍රම්ප්? එතකොට ඒ සම්බන්ධව ඇමරිකානු ජනතාවගේ ප්‍රතිචාරය මොනවාද? අපි කැමති ඒ පිළිබඳව කතා බහ කරන්න ආමල්.
විදුක්ෂේත්‍රම නොවැම්බර් 3 වෙනිදා පැවැත්වෙන ඇමරිකානු මැතිවරණයේ දැන් ප්‍රධාන මාතෘකාවක් හැටියට මතුවෙමින් තිබෙන්නේ මේ කොරෝනා වෛරසය සහ ඒ කොරෝනා වෛරසය මර්ධනය කිරීම සඳහා රජය ගත්ත වැඩපිළිවෙල. මෙතනදී ඩොනල්ඩ් ට්‍රම්ප් මුල ඉඳලම මේ කොරෝනා වෛරසය අවතක්සේරු කරා කියන චෝදනාව එල්ල වෙලා තිබුණා. ඔහු බොහෝ විට කියා සිටියේ අප්‍රේල් මාසේ, කියන්නේ පාස්කු ඉරිදා වෙනකොට මේ රෝගය ඇමරිකාවෙන් පුරන් වෙනවයි කියන අදහසක් තමයි ඔහු ඇමරිකන් ජනතාවට ලබා දුන්නේ. දැන් අලුත් පුතක් ඇවිල්ලා තියෙනවා බොබ් වුඩ්වර්ඩ් කියලා. දැන් බොහෝ දෙනෙක් දන්නේ මේ බොබ් වුඩ්වර්ඩ් කියලා කියන්නේ නික්සන් ජනාධිපතිවරයා සම්බන්ධයෙන් වෝටර්ගේට් කියන ඒ හෙළිදරව් කරපු මාධ්‍යවේදියා. ඔහු ඩොනල්ඩ් ට්‍රම්ප් පිළිබඳ පොතක් දැන් එළිදක්වලා තියෙනවා. බොබ් වුඩ්වර්ඩ් මේ පොත ලියන්න ඩොනල්ඩ් ට්‍රම්ප් අවස්ථා 18කදී සම්මුඛ සාකච්ඡා ලබා දීලා තියෙනවා. මේ සම්මුඛ සාකච්ඡා පටිගත කරලා තියෙනවා. මේ පටිගත කිරීම් බොහොමයක් මේ වෙනකොට දැන් ඉරිදක්වලා තියෙනවා මේ පොතත් එක්කලා. සමහර පටිගත කිරීම් වලදී තියෙනවා ඩොනල්ඩ් ට්‍රම්ප් මේ අවුරුද්දේ මුල් කාලයේදී මේ කොරෝනා වෛරසය පිළිබඳ ඒකේ අවදානම, විශේෂයෙන්ම ඇමරිකාවට මේකෙන් තියෙන්න පුළුවන් තර්ජනය පිළිබඳ සම්පූර්ණයෙන්ම ඒ පිළිබඳ අවබෝධයකින් හිටියා. ඒකේ බැරෑරුම්කම ඔහු දැනගෙන හිටියා. නමුත් ඔහු හිතාමතාම මේ බැරෑරුම් තත්වය ඇමරිකානු ජනතාවගෙන් වසන් කළයි කියලා. මේ තත්වය හෙළි නොකරන්නට ඔහු නිදහසට කරුණක් හැටියට සඳහන් කරලා තියෙන්නේ රටේ ජනතාව අනවශ්‍ය ලෙස බිය ගන්නන්නට ඔහු අකමැති වෙච්ච නිසා ඒ පිළිබඳ ඇමරිකන් ජනතාවට දැනුම් දුන්නේ නැහැයි කියලා. නමුත් දැන් චෝදනාවක් එල්ල වෙලා තියෙනවා. ඔහු ඒ රෝගයේ බරපතලකම රටේ ජනතාවට මුලින්ම දැනුම් දුන්නා නම් ඒ පිළිබඳ නිසි පියවර අරගෙන ඇමරිකානු ජනතාවගේ ජීවිත දහස් ගණනක් බේර ගන්න පුළුවන් වුණයි කියලා. මේ වෙනකොට ඇමරිකාවේ 191,000ක් දැන් ජීවිතක්ෂයට පත් වෙලා තියෙනවා. ඉතින් බොහෝ දෙනා ඔහුට චෝදනා කරන්නේ ඔහු දැනම කරුණු වසන් කිරීම නිසා මේ වගේ විශාල ඇමරිකානු ජීවිත සංඛ්‍යාවක් නැති වුණා. නමුත් ඔහු මීට කලින් මේ පිළිබඳ නිසි ආකාරයෙන් රටේ ජනතාව දැනුවත් කරා නම් මේ ඛේදවාචක වළක්ව ගන්න තිබුණයි කියලා. ඉතින් මේක ඇත්තටම මේ නොවැම්බර් මාසයේ මැතිවරණේ ද ප්‍රධාන මාතෘකාවක් හැටියට ඇවිල්ලා තියෙනවා. ඒකට ඩොනල්ඩ් ට්‍රම්ප්ට දැඩි විරෝධයක් ඇවිල්ලා තියෙනවා. මේ කොරෝනා වෛරසය සම්බන්ධයෙන් ඔහු ගත්ත පියවර සහ ඔහු පියවර ගැනීමට පරක්කු වීම සම්බන්ධයෙන් ඔහුට දැන් දැඩි චෝදනා මතුවෙමින් තියෙනවා.
අපි මේ බ්‍රෙක්සිට් එක පිළිබඳව යලිත් වතාවක් කතාබහ කරමු. කතාබහ කරන්න ඇත්තටම සිද්ධ වෙනවා. මේ සතිය වෙනකොට ඒ පිළිබඳවත් අලුත් තොරතුරු වාර්තා වෙනවා. අපිට මතකනේ බ්‍රෙක්සිට් එක බ්‍රිතාන්‍ය යුරෝප හවුලෙන් එක්සිට් වීම, ඉවත් වීම සම්බන්ධයෙන් තිබුණු ඒ ජනමත විචාරණය සහ ඊට පස්සේ ඒ ඉවත් වීමට පක්ෂව ජනතාව ඡන්ද දුන් හන්දා යුරෝපා හවුලට අයත් රටක් විදිහට හිටපු බ්‍රිතාන්‍ය කොහොමද ඒකේ නයින් වෙන්නේ කියන කාරණාව සම්බන්ධයෙන් යම්කිසි එකඟතාවලට යුරෝපා සංගමයත් එක්ක එකතු වෙලා මේක මේ ඉවත් වීම සිද්ධ වන්න ඕනේ කියන පරමාර්ථයෙන් යම් යෝජනා පාර්ලිමේන්තුව තුළදී නොයෙක් විට සම්මත කර ගැනීමට උත්සාහ දරුවා. නමුත් අවසාන වශයෙන් මේ බ්‍රෙක්සිට් එක සිදුවන අවසාන දිනේ දක්වා මේක කරගන්න හැකියාවක් ලැබුණේ නැහැ. හැම පනතක්ම පරාජයට පත් වුණා පාර්ලිමේන්තුවේ. අවසානයේ නෝ ඩීල් බ්‍රෙක්සිට් එකක් වේවි කියන මේක උපකල්පනයෙන් තමයි බොහෝ දෙනෙක් හිටියේ. නමුත් අවසාන වශයෙන් බ්‍රිතාන්‍ය යම් එකඟතාවකට එළඹුණා යුරෝපා හවුලත් එක්ක. අවුරුද්දක වගේ කාලයක් ඇතුළතදී යුරෝපා හවුලත් එක්ක ඉදිරියේදී කොහොමද කටයුතු කරන්න කියන එකඟතාවලට එළඹෙන්නට බලාපොරොත්තු වෙනවා කියලා. අමල්, දැන් අපිට තොරතුරු වාර්තා වෙන විදිහට මේ පොරොන්දු කඩ කරමින් ඉන්නවා බ්‍රිතාන්‍ය කියලා තමයි තොරතුරු වාර්තා වෙන්නේ. ඒ සම්බන්ධව යුරෝපා හවුලේ දැඩි කෝපයක් තියෙනවා කියලා. අපි කැමති වැඩිදුර විස්තර දැනගන්න මේ සම්බන්ධයෙන්.
දිරුක්ෂි, මේ පෞගිය සතියේ බ්‍රිතාන්‍ය ඉදිරිපත් කර අලුත් පනතක් ඔවුන්ගේ පාර්ලිමේන්තුවට. මේ පනතේ අරමුණ තමයි මින් ඉදිරියට බ්‍රිතාන්‍ය වෙළඳ කටයුතු සම්බන්ධයෙන් කොහොමද ක්‍රියා කරන්න කියන එක. දැනටමත් ඔවුන් යුරෝපා සංගමයේ සමග එකඟතාවයකට ඇවිල්ලා තියෙනවා. මේ අවුරුද්ද අවසන් වුණාට පස්සේ, ඒ කියන්නේ 2021 ජනවාරි පළවෙනිදා ඉඳලා බ්‍රිතාන්‍ය කොහොමද යුරෝපා සංගමයත් එක්ක වෙළඳ කටයුතු සිද්ධ කරන්න කියලා. ඒ එකඟතාවයන් වලට පටහැනිව බ්‍රිතාන්‍ය අලුත් පනතක් ඉදිරිපත් කළ තියෙනවා පාර්ලිමේන්තුවට. මේ මේ පනත සම්මත වුණොත් එතකොට යුරෝපා සංගමයේ සමග ඇති කරගත්ත එකඟතාවයන් වලට පටහැනිව කටයුතු කිරීමට බ්‍රිතාන්‍යට හැකියාවක් ලැබෙනවා. ඉතින් මේ වෙනකොට යුරෝපා සංගමයේ සඳහන් කරන්නේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපු මේ පනත ජාත්‍යන්තර එකඟතාවයන් වලට පටහැනි. මේ කාරණාව නිසා යුරෝපා සංගමය දැන් උරණ වෙලා තියෙනවා. අලුතෙන් සාකච්ඡා ආරම්භ කිරීමට අවශ්‍යතාවයක් පැනගිලා තියෙනවා. බොහොම පැහැදිලිවම පෙනී යන කාරණාව තමයි දිලක්ෂ මේ විදිහට මේ බ්‍රිතාන්‍ය යෝජනා දැන්ට පාර්ලිමේන්තුවට යෝජනා කරපු ඒ නීති සම්පාදනය කරගත්තොත්, ඒ නීති සම්මත කරගත්තොත් යුරෝපා සංගමයත් එක්ක කිසිම එකඟතාවයකින් තොරව ඔවුන්ට මේ අවුරුදු අවසානයේදී යුරෝපා සංගමෙන් ඉවත් වන්නට සිද්ධ වෙනවා. ඉතින් මේක ද්විපාර්ෂික වෙළඳාමේ, ඒ වගේම අනෙකුත් යුරෝපා සංගමේ රටවල් සමග බ්‍රිතාන්‍ය ඇති කරගන්න වෙළඳ කටයුතු සම්බන්ධයෙන් ඒක ලොකු ප්‍රශ්නයක් බවට පත් වෙනවා. මොකද කිසිම අපි කියන්නේ කස්ටම් යුනියන් එකක් නැතිව, එහෙම නැත්නම් තීරුබදු පිළිබඳ එකඟතාවයක් නැතිව බ්‍රිතාන්‍ය යුරෝපා සංගමෙන් ඉවත් වීමේ ඒ අවධානමක් දැන් මතුවලා තියෙනවා.
මීළඟ අවධානය යොමු වෙන්නේ බෙලරුස් රාජ්‍යයට. බෙලරුස් කියලා කියන්නේ නැගෙනහිර යුරෝපා රටක්, රුසියාවට ආසන්නව පවතින රටක්. බෙලරුස් රාජ්‍යයේ කලබල දැන් මාස කිහිපයක සිට ප්‍රධාන හේතුව වෙන්නේ ජනාධිපතිවරණය. හිටපු ජනාධිපතිවරයා 6 වතාවටත් පසුගිය ජනාධිපතිවරණයෙන් පත් වුණා. නමුත් මැතිවරණයේ දූෂිතයි කියලා තමයි විපක්ෂ කණ්ඩායම් කියන්නේ. විපක්ෂ කණ්ඩායම් පාරට බැස්සා, ජනතාව ඒට එකතු වුණා. ඉතින් වීදි උද්ඝෝෂණ දැන් දිගින් දිගටම පැවැත්වෙමින් තියෙන්නේ. තවදුරටත් අත්අඩංගුවට ගැනීම, විපක්ෂ ක්‍රියාකාරීන් මර්ධනය බෙලරූස් වල සිද්ධ වෙනවා කියලා තමයි අපිට තොරතුරු වාර්තා වෙන්නේ. අන්තර්ජාතික මාධ්‍යවලත් විශේෂිත අවධානයක් මේ සම්බන්ධයෙන් තියෙනවා. අපි කැමති අමල් මේ සතිය වෙනකොට තියෙන අලුත් තොරතුරු දැනගන්න මේ බෙලරූස් රාජ්‍යයේ තියෙන තත්ත්වය සම්බන්ධයෙන්.
දෙලක්ෂ මේ වෙනකොට බෙලරූස් රාජ්‍යයේ බොහෝ විපක්ෂ ක්‍රියාකාරීන් එක්ක අත්අඩංගුවට අරගෙන තියෙනවා. එහෙම නැත්නම් ඔවුන් රටින් පිටවන් කරලා තියෙනවා. දැන් දිනපතාම වගේ මින්ස්ක් අගඩුවර විරෝධතාවයන් පවතිනවා. විශේෂයෙන්ම දහස් ගණන් සෙනඟ පාරට ඇවිල්ලා ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ ජනාධිපතිවරයාට විරුද්ධව කැරලි ගහන තත්ත්වයක් දැන් පතුවෙලා තියෙනවා. දැන් මේ අවස්ථාවේදී සුළු විපක්ෂ නායකින් පිරිසක් තවමත් රටේ රැඳිලා ඉන්නවා. ඒ අතරින් ප්‍රධානම ක්‍රියාකාරීන් දෙදෙනෙක්ව රටෙන් පිටමන් කරන්නට ලුකෂෙන්කෝ ජනාධිපතිවරයාගේ පිරිස් කටයුතු කළා. ඒ අවස්ථාවේදී ඒ විපක්ෂ නායකයන් තමන්ව රටින් නෙරපන්න ඒ ගත්ත උත්සාහයට විරුද්ධව කටයුතු කරපු නිසා ලුකෂෙන්කෝ ජනාධිපතිවරයාගේ පාර්ශ්වය කළා තියෙන්නේ මේ විපක්ෂ නායකයන් ඔවුන් අත්අඩංගුවට අරන් තියෙනවා. ඉතින් මේ අත්අඩංගුවට ගැනීමත් එක්කලා රටේ මහජනතාව පාරට බහැලා ඒ උද්ඝෝෂණ කරන එක තවත් වැඩි වෙලා තියෙනවා. රට තවත් අස්ථාවර තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ඉතින් මේ මේ අතරතුරේදී ලුකෂෙන්කෝ ජනාධිපතිවරයා උත්සාහ කරනවා රුසියාවේ සහාය ලබා ගන්නට. ඔහු රුසියාවේ සංචාරයකටත් සූදානම් වෙනවා. ඒ සංචාරයේ බලාපොරොත්තුව වෙන්නේ තමන්ගේ රජයට රුසියාවේ සහාය ලබා ගැනීම. ඔහු මේ අවස්ථාවේදී ඔහු අනුතරවීමක් කරලා තියෙනවා. බෙලරුස් රාජ්‍යයේ මේ විදිහට විපක්ෂ ක්‍රියාකාරීන්ගෙන් තමන්ගේ රජයට හානියක් වුණොත් ඒක පසුව අසල්වාසි රුසියාවටත් මේක පැතිරෙන්න පුළුවන් කියලා. ලුකෂෙන්කෝ ජනාධිපතිවරයා 6 වතාවටත් ජනාධිපති ධූරයට මැතිවරණයකින් තේරීපත් වුණයි කියලා ප්‍රකාශ කළාට මේ මැතිවරණයේ ප්‍රතිඵල විපක්ෂ ක්‍රියාකාරීන් බාර ගැනීමට සූදානම් නැහැ. ඔවුන් කියන්නේ මේ මේ මැතිවරණය වංචනික ලෙස පැවැත්වුවයි කියලා. නැවත මැතිවරණයක් ඉල්ලමින් තමයි මේ දිනපතා උද්ඝෝෂණ දැන් මින්ස්ක් අගනුවර පැවැත්වෙන්නේ. ඒ එක්කම අනෙකුත් නගරවලටත් මේ වෙනකොට ඒක පැතිරිච්ච බවක් තමයි වාර්තා වෙන්නේ.
ලෙබනන් රටේ බීරූට් අගනුවර සිදුවුණු අර විශාල පිපිරීම ඔබට මතක ඇතිනි. මේකෙන් පස්සේ මේ ඒ වෙනකොටත් රට ආර්ථිකව කඩාවැටලා තිබුණේ. විශාල වශයෙන් මූල්‍ය අර්බුදයකට රට මුහුණ පෑවා. ජාත්‍යන්තර ආධාර ඉල්ලා සිටියා ලෙබනන් රාජ්‍ය. ඉතින් ලෝකයේ විවිධ රටවල් විවිධ විදිහට උපකාර කළා. අප මව්බිම ශ්‍රී ලංකාවත් පුළුවන් විදිහට උපකාර කළා. අපි දන්නවා ආපදා තත්ත්වවලදී ශ්‍රී ලංකාව බොහෝ විට මේ තේ පරිත්‍යාග කිරීමෙන් උපකාර කරනවා. දැන් ඒ වගේ තේ තොගයක් පරිත්‍යාග කළා තියෙනවා. නමුත් මේ තේතොගේ අතුරුදන් වෙලා කියලා තියෙනවා මේ ජනාධිපතිවරයාට සමීපතම ඉන්න අතරේ. ඒක මේ අවශ්‍ය පුද්ගලයන්ට ගිහිල්ලා නැහැ. මෙතන දූෂණයක් සිද්ධ වෙලා තියෙනවා කියලා තමයි තොරතුරු වාර්තා වෙන්නේ. මොකක් තමයි මේ සිදුවීම?
ඔව්, මේක ඇත්තරම දැන් රටේ ජනාධිපතිවරයා ඉතාමත්ම අසීරු තත්ත්වයකට පත් වෙලා තියෙනවා දිලක්ෂි. මොකද මේ ශ්‍රී ලංකාවෙන් පරිත්‍යාග කරපු කිලෝ 1675ක තේ කාටද මේක ලැබුණේ කියලා ලෙබනන් වල ඇතිවෙච්ච පිපිරීමෙන් ඒකෙන් පීඩාවට පත්වෙච්ච පුද්ගලයන්ට මේ තේ ලබා දෙන්න කියලා තමයි ශ්‍රී ලංකා රජය ඉල්ලලා තිබුණේ. නමුත් දැන් දැනගන්න ලැබිලා තියෙනවා ඇත්තටම මේ තේ තොගය ජනාධිපතිවරයාට ලබා දුන්නට පස්සේ ජනාධිපතිවරයා තමන්ගේ ආරක්ෂකයන්ට සහ ඔවුන්ගේ පවුල්වලට මේ තේ ටික බෙදා හැරියයි කියලා. ඉතින් මේ කාරණාව දැන් ලෙබනන් රාජ්‍යයේ විශාල දේශපාලන කාරණාවක් බවට පත් වෙලා තියෙනවා. ජනාධිපතිවරයා තමන්ගේ හිතවතුන් අතර මේ විදේශ ආධාර බෙදා දුන්න අය, නමුත් මේ ඇත්තටම විපතෙන් පීඩාවට පත් වෙච්ච උදවියට මේ සහන ලබා දුන්නේ නැtei කියලා. ඉතින් මෙතන ශ්‍රී ලංකා තේ සිලොන් ටී කියන එක ඇත්තටම ට්විටර් සහ සමාජ මාධ්‍ය ජාලාවල ඉතාමත්ම දැඩි ලෙස සංසරණය වෙන වචනයක් බවට පත් වුණා. ලෙබනනයේ දැන් අලුතෙන් ඇති වෙලා තියෙන දේශපාලන අර්බුදය ශ්‍රී ලංකාවේ තේ පාදක කරගෙන ඇති වෙන කාරණාවක් නිසා. විශේෂයෙන් විදේශවලින් ලැබෙන අතිවිශාල ආධාර පිපිරීමෙන් 200කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත් වුණා, 600කට වැඩි ප්‍රමාණයක් තුවාල ලැබුවා. ඒ අයට සහ ඔවුන්ගේ පවුල්වලට ආධාර ලබා දෙනවා වෙනුවට තමන්ගේ හිතවතුන්ට මේ ජාත්‍යන්තර ආධාර ලබා දෙනවයි කියන චෝදනාව දැන් බොහොම දැඩි ලෙස රජයටත් ඒ අනිකුත් බලධාරීන්ටත් එල්ල වෙලා තියෙනවා.
හොඳයි අමල්, එහෙමනම් අපේ සුපුරුදු ස්තුතිය ඔබට පළ වෙනවා. මේ තොරතුරු සමාලෝචනයට අපිත් එක්ක සම්බන්ධ වීම පිළිබඳව ලෝ වටා විදිත් විත්ති සමාලෝචනයත් සමගින් එවනම් අපි ලබන සතියේ සිකුරාදා නැවතත් හමු වෙමු. ආයුබෝවන් අමල්.
ආයුබෝවන් දිලක්ෂි.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.